මිලඟට නලින් බණ්ඩාරාමතුම ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං සතුට වෙනවා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කතා කරාට පස්සේ මට අවස්ථාව උදා වීම පිළිබඳව. විශේෂයෙන් එතුමා බොහොම සැර තද ප්‍රකාශ කිහිපයක් එතුමාගේ විවාදයේදී ඉදිරිපත් කළා. මම එතුමාගෙන් බොහොම සරල ප්‍රශ්නයක් අහන්න සූදානම්. මම එතුමා කතා කරනලා සූදානම් වෙන ප්‍රශ්න අහන්න. එතුමා කිව්වා රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමා අන්තවාදයට උදව් කරලා තියෙනවා. එතුමා කිව්වා තුමාට ඒ සඳහා ඕනතරම් සාක්ෂි තියෙන බව. මම තුමායි අහන්න කැමති, ඔබතුමා ගාව සාක්ෂි තියෙනවා නම්, ඔබතුමා ගාව තොරතුරු තියෙනවා නම්, මේ වෙනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් CID එකේ නිලධාරීන් 3 දෙනෙක් ඇතුළු වෙන ඒ වෙනම අංශයක් පිටවල තියෙනවා මේ සම්බන්ධව තියෙන තොරතුරු දින ඇයට තොරතුරු ඉදිරිපත් කරන්න. මම ඔබතුමාලගෙන් වාන් කැමති අහගන්න, ඔබතුමා ඒ තොරතුරු මේනට දීලා තියෙනවද එහෙම නැත්නම් දෙන්න බලාපොරොත්තු වෙනවද කියන එක. ඒ වගේම
අලිමණ්ඩාර එමුතුමා, අපි පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයේ පමණ ඉදිරිපත් කරේ අපි ලබන සඳුදා. ඒ සියලු තොරතුරු ඔබතුමාලා හමුදාපු කමිටුට අපි බාර දෙමු.
බොහොම හොඳයි. බොහොම හොඳයි. කොහොමද අපිටත් ඕනේ ගරු මූලාසූර මන්ත්‍රීතුමියනි, පැහැදිලි පරීක්ෂණයක් තුලින් මේ වැරදි නිවැරදිභාවය අඳුනගන්න. අපිට මේ චෝදනා පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් තුලින් මේ වැරදි නිවැරදිභාවය අඳුරගත්තට පස්සේ අපිට ඊළඟ පියවරට තබන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් අපිට මේ විරුද්ධ පක්ෂවලින් නොඑක් මාධ්‍ය තුලින් නොඑක් ආගමික නායකයෝ එහෙම නැත්නම් නොඑක් සිවිල් සමාජය තුලින් එල්ල කරන චෝදනා ඔප්පු කරනකම් අපිට යම් කුද්ගලෙක් කුරුසය යන ගහනවා වගේ යන ගහන්න බෑ. එල්ලුම් ගහේ යවන්න බෑ. දඩුවම් දෙන්න බෑ. අද වෙලා තියෙන්නේ මේ බහුතරයක් චෝදනා කරන අය ඒ චෝදනා තුලින් දැනටමත් මේ අය වැරදිකරුවන් කරලා ඉවරයි. අපිට කවුරුවත් බේරගන්න ඕනේ නැහැ. යම් කෙනෙක් මේ සිද්ධීන් සම්බන්ධව වැරදිකරුවෝ බවට පත් වෙලා තියෙනවනම් විශේෂයෙන් අප්‍රේල් 21 වෙනිදා සිදුණු පාස්කු ඒ ම්ලේච්ඡ ප්‍රහාරය එතනින් පටන් ගත්ත මේ ක්‍රියාදාමය අපිට කවුරුවත් සුද්ධ කරන්න ඕනේ නැහැ. අපි මේ සාමූහික වගකීමට බැඳිලා තියෙනවා. හැබැයි ඍජුව මේ සම්බන්ධ වැරදිකරුවෝ කවුද කියන එක අවබෝධ කරගෙන ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි කියන ස්ථාවරය අපි සියලු දෙනාම ඉන්නවා. ඒක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා අපි එතන ඉඳන් තමයි කතා කරන්නේ. දැන් අපේ හිටපු ඇමතිතුමා නැත්තම් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා මේ මුස්ලිම් සියලු මැති ඇමතිතුරුන් ඉවත් වීම වැරදි කියලා. මම මේ සභාවට දැනුවත් කරන්න කැමති, ඇයි ඒ මුස්ලිම් මැති ඇමතිතුරු ඉවත් උනේ? දැන් මේගොල්ලෝ උත්සාහ කරනවා රිෂාඩ් බදුරුද්දීන් ඇමතිතුමාව බේරගන්න තමයි මේ මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිතුරු ඉවත් උනේ කියලා. ඒක නෙමෙයි ඇත්ත. ඒක නෙමෙයි ඇත්ත. විශේෂයෙන් පාස්කු විරුද්ධ ප්‍රහාරයෙන් සති 3ක් ගියාට පස්සේ අපේ ප්‍රදේශවල හලාවත මිනුවන්ගොඩ මේ ජාතිවාදී කෝලාහල තත්ත්වයක් ඇති වෙනවා. මේ ජාතිවාදී කෝලාහල තත්ත්වෙත් එක්ක මුස්ලිම් ජන සමාජය ඒ දක්වා යම් කිසි බියකින් සැකකින් හිටියා. ඒ බිය සැක වර්ධනය වෙලා ඔවුන්ට විශාල පීඩාවක් ඇති වුණා. මොකද අප්‍රේල් 21 සිදුණු ප්‍රහාරයෙන් අපේ රටේ බහුතරයක් කතෝලික ජනතාව මිය ගියා. තුවාල ලැබුවා පීඩාවෙන්ද. අපි දන්නවා අපිට ඒ ඇයට වෙච්චි ඒ ජීවිතහානි, ඒ අපරාධය, ඒ අලාභහානිය අපිට වන්දි ගෙවන්න බෑ. අපිට ඒ ජීවිතවලට සාධාරණයක් ඉෂ්ට කරගන්න බෑ. අපිට ඒ ජීවිතවලට නැවත ජීවිත ලබා දෙන්න බෑ. ඒ තුවාල ලැබුණු අයගේ ඒ පවුල්වල වේදනාව අපිට ඒකට වන්දි ගෙවලා පිරියම් දන්න බෑ. ඒක අපි පිළිගන්න කාරණය. අපේ ඇයට දෙන්න පුළුවන් හොඳම සාධාරණ විදිහට මම විශ්වාස කරන්නේ නැවත වතාවක් මේ රටේ මේ වගේ සිද්ධීන් ඇති නොවන්න මේ වගේ සිද්ධීන් ඇති නොවන්න කටයුතු කරන්න පුළුවන් නම් අන්නේ මියගේ සියලුම ජනතාවට අපි දෙන ලොකුම ශක්තිය ගෞරවය ඒක කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ අප්‍රේල් 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ මේ මුස්ලිම් මැතිවරුන්ට මේ වෙන තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? විශේෂයෙන් මේ සති තුනක් ගිහිල්ලා උණු කෝලහල. ඊට පස්සේ මේ විශාල විරෝධයක් රසයාට් බදුද්දීන් මැතිතුමා අල්ලගෙන අපේ ගෞරවනීය රතනනායක ස්වාමීන් වහන්සේ පටන් ගන්නවා නුවර. ඒත් එක්කම ඒ උපවාසයට සහයෝගය දක්වලා දායක සහයෝගය දක්වලා විරෝධතා පටන් ගන්නවා එක එක නගරවල කඩවල් වහන්න කියනවා. නොඑක ආකාරයෙන් ඔන්න නැවත මුස්ලිම් සමාජය තුළ විශාල බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනවා. එයාට නැවත ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ දේපොළ කඩන්න ඉඩ තියෙනවා. තමන්ගේ නිවාස කඩන්න ඉඩ තියෙනවා. තමන්ගේ දේවස්ථාන කඩන්න ඉඩ තියෙන කියන සැක බය ඒ අය තුළ ජනිත වෙලා ඒ හරහා ඒ මුස්ලිම් සමාජයේ ජනතාව තමන්ගේ රටේ ඉන්න මුස්ලිම් මැතිඅමතුරු පක්ෂ ભેදකින් තොරව මෙයාට කියනවා අපි මේ අර්බුදයෙන් බේරගන්න කියලා. මේක උඩු දුවන්න දෙන්න එපා. මේක නතර කරගන්න කියලා. මෙන්න මේ අර්බුදය නතර කර ගැනීමේ අරමුණෙන් තමයි මේ තවදුරටත් මේ ජාතිවාදී ආකාරයෙන් පැතිර යන මේ අර්බුදය සමනය කරගන්න තමයි මේ සියලු මිස්ලු මැති අමතුරුවේ පරිත්‍යාග කරේ. එහෙම නැත්නම් බදුරුද්දීන් මහත්තයව බේරගන්න නෙමෙයි. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මුස්ලිම් ජන සමාජය තුළ ඇතිවුණේ තැතිගැන්ම විය සමනය කරගන්න ඒක නතර කරගන්න එහෙම නැත්නම් ඒ වෙන්න ඉඩ තිබුණු මහා දැවැන්ත ජාතිවාදී කෝලහලය නතර කරගන්න තමයි මේ මුස්ලිම් ඇමතිවරු සියලු දෙනාම තමන්ගේ තනතුරු වලින් ඉවත් වුණේ. ඒකයි ඇත්ත කතන්දරේ. ඒ නිසා මේක රිෂාඩ් බදුරුද්දීන් මහත්තයව බේරගන්න මැති ඇමතිවරු අයින් වුණා නෙමෙයි. මං හිතන්නේ අලිසාරි මරුණානා මැතිතුමා මෙතන ඉන්නවා. එතුමා ඒක පිළිගන්න. අනිත් එක මේ මුස්ලිම් සමාජය දිහා බලනකොට අපි පැහැදිලිවම දන්නවා මේ අය අපේ සිංහල ජන සමාජයත් එක්ක බද්ධ වෙච්ච කට්ටිය. අද උදේ අපේ කණ්ඩායම් රැස්වීමේදී අපේ අගමැතිතුමා කිව්වා අපේ හලීම් මැමතුමාට නැගිටලා නම කියන්න කියලා සම්පූර්ණම. එතුමාගේ සම්පූර්ණ නම මොහන්දිරම් ගෙදර අබ්දුල් හලීම්. මොහන්දිරම් ගෙදර අබ්දුල් හලීම් මෙතුමාගේ නම. එතුමාගේ මවගේ නමත් ආරච්චිලාගේ කියලා කොටසක් එන මුස්ලිම් කාන්තාව. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේ මුස්ලිම් සමාජයේ 99.9% ගණනක් මේ සිංහල සමාජයත් එක්ක බොහොම සමගින් වැඩ කටයුතු කරන්න කැමති, එකට ජීවත් වෙන්න කැමති පිරිසක්. දැන් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ අපිට කඩිනමින් මේ ඝාතක කොටි අඳුර ගන්න පුළුවන් උනේ කොහොමද? එතකොට අර සහරාන්ගේ කාත්තංගුඩියේ ඒ ප්‍රහාරය සිදු වුණු ගෙදර අඳුර ගන්න පුළුවන් උනේ ඒ ගෙදර පිළිවෙත තොරතුරු දුන්නේ කවුද? කාත්තංගුඩියේ මුස්ලිම් ජනතාව. ඒ වගේම අනිත් අංගවල අතරංගොඩ ගත්තු බහුතරයක් ඒ සැකකරු සහරාලාට සම්බන්ධ අය, සහරාලාට උදව් කරපු අය අඳුර ගන්න තොරතුරු දුන්නේ ඔත්තු දුන්නේ 99%ක්ම මුස්ලිම් ජනතාව. එන අපි අද උත්සාහ කරමින් යන්නේ මොකද්ද? මේ බහුතරයක් මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධයි, වහබ්වාදයට විරුද්ධයි, අන්තවාදයට විරුද්ධයි. අපේ මේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන මේ විපක්ෂයේ හාදෝ ටික කරන මේ කුමන්ත්‍රණ නිසා මේ මුස්ලිම් ජනතාව කොහටද තල්ලු කරන්න හදන්නේ? අපිට මතකයි 83 කළු ජූලිය ඒ ඓතිහාසික වැරද්ද සිදු වූ ස්ථානේ 83 කළු ජූලිය වෙනකන් රටේ හිටපු ද්‍රවිඩ ජනතාවගෙන් අති මහත් බහුතරයක් හිටියේ ඒ ප්‍රධාන ධාරාවත් එක්ක සම්බන්ධ වෙලා. හැබැයි කළු ජූලියෙන් අපි මොකද කරේ? අමිර්ත ලිංගම්ලා පාර්ලිමේන්තු බැඳුම් ඉවත් වෙලා ඔවුන් ප්‍රභාකරන්ගේ ඔඩොක්කුවට ගියා. ද්‍රවිඩ ජනතාව ප්‍රභාකරන්ගේ ඔඩොක්කුවට ගියේ නැද්ද? ගියා. ඒක තමයි වුණු සිද්ධිය. අපිට බුද්ධි තොරතුරු දුන්නද 83න් පස්සේ ද්‍රවිඩ ජනතාව? ප්‍රභාකරන්ගේ කොටින් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න අපිට ද්‍රවිඩ ජනතාව උදව් කරවද? නැහැ. ඒ නිසා අපි බොහොම පැහැදිලිවම දකිනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් තමයි අද මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ. තමන්ගේ බලයට තියෙන කෑදරකමට රට තමන්ගේ අතර ගන්න පාලනය තමන්ගේ අතර ගන්න තියෙන උමනාව වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. අපි හොඳටම දැක්ක ප්‍රසන්න රණතුංග කියනවා රිසාඩ් ආවොත් ගන්නවා කියලා මහින්ද පාත්‍යා කියනවා කියලා. රිසාඩ් ආවොත් ගන්නවා කියලා ප්‍රසන්න රණතුංග මහත්තයා කියලා
තියෙනවා.
එස්බී දිසානායක මහත්තයත් එහෙම කියලා දිනවා කියලා අපේ මන්ත්‍රීතුමා කියනවා.
විමලුයි ගම්මන් බෑ
නෑ. ඉතින් ඒ නිසා අපිට බොහොම පැහැදිලිව පේනවා මේ දවස් 52 කුමන්ත්‍රණයත් එක්ක බිම ඇනගත්තු කට්ටිය අපිට මතකයි රිසාඩ් බදුරුදින් මහත්තයාට කොහොමද මේ එස්බී දිසානායක මහත්තයා කතා කරේ කියලා බොහොම ප්‍රසිද්ධයි. මම ඒක ඉදිරිපත් කරා. ඉතින් මෙයට තමන්ක එකතු වෙනවනම් අපි දන්නවනේ දලදා මාලිගාවට බෝම්බ ගාපු කරුණා අම්මාන්ව ගත්ත අයට දීලා පක්ෂයේ සභාපතිකම් උපසභාපතිකම් දුන්නු අයට ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඝාතනය කරපු පිල්ලයන්ව මහාමැති කරපු අයට රිසාඩ් බදුරුදින් මහත්තයා අරගෙන ඔටුනු පලන්දන එක මහා මාර වැඩක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ දේශපාලන ගේම් දැන් මහින්දානන්ද මහත්තයා කී කියා ගියා මේ කවුද මේවා ගිනි ඇවිලුවේ කියලා. බින්ගිරිය වෙන්න පුළුවන්, හෙට්ටිපොළ වෙන්න පුළුවන්, කුලියා පිටේ වෙන්න පුළුවන්, හලාවත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මන්ත්‍රීතුමා ඉන්නවා ඇමතුමා මිනුවන්ගොඩ වෙන්න පුළුවන්.
ලංගොඩ නම් පොට්ටු එතනේ.
බොහොම පැහැදිලි වන්න කියනවා. මිනුවන්ගොඩ කරනම් පොට්ටුවෙන් කරේ කියලා. මිනුවන්ගොඩ විතරක් නෙමෙයි සෑම තැනකම අපේ මන්ත්‍රීතුමා පොට්ටුවේ ප්‍රාදේශීය නායකයෝ තමයි මේවට නායකත්වයක් ගත්ත මම බලන්න තෝ කියනවා. පොට්ටුවේ ප්‍රාදේශීය නායකයෝ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා තමන්ගේ දේශපාලන ඉලක්ක කරා ගමන් කරන්න ෂෝට්කට් විදියට මේගොල්ලෝ අද ජාතිවාදී ආගම්වාදය භාවිතා කරනවා. ජාතිවාදී ආගම්වාදී වාදය පාවිච්චි කරනවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. අපිට මේ රට ආයේ යුද්ධයකට ගෙනියන්න ඕනේ නැහැ. මේ රටේ බහුතරයක් ජනතාවට මේ රට යුද්ධයකට ගෙනියන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ ලේ වලට කතා කරන එක බොහොම ආකර්ශනීයයි. මේ ලේ උණු කරන එක බොහොම ආකර්ශනීයයි. මේ ලේ උණු කරලා පාරට බස්සලා තරුණයෝ කුලප්පු කරලා තමන්ගේ වීරත්වය මතු කරගන්න, තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපි ඒ දේ කරන්නේ නැහැ. අද ලේ වලින් නෙමෙයි වැඩ කරන්න ඕනේ. අපි කඩ කරන්න ඕනේ මොලේ කල්පනා කරලා. අපි සිංහල බෞද්ධ බහුතරයක් කියන රටක් විදියට හැබැයි බුදුරජාණන් වහන්සේ වෛරය පතුරවන්න කොහෙවත් කියලා නැහැ. මම දන්නේ අනිත් ආගම් වල මම අධ්‍යයනය කරලා නැහැ. දැන් අපි දන්නෝනේ අපේ ආගම. ඉතින් අපේ ආගමේ කොහොමද කියලා නැහැ. මිනිස්සුන්ට වෛර කරන්න කියලා සතුරු රටුණත් වෛර කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. සතෙකුටවත් හිංසා කරන්න එපා කියලා තියෙනවා. එහෙනම් මේ විදිහට මේ ජාතින් අතර අසමිකය ඇති කරලා ආගම් අතර අසමිකය ඇති කරලා මේ විදිහට ක්‍රියාත්මක කරන ක්‍රියාදාමය තුලින් අපේ සිංහල බෞද්ධ රටේ තියෙන අනන්‍යතාවයත් නැති වෙනවා. අපි දන්නේ නැහැ මේ අයගේ මොනවාද මේ න්‍යාය පත්‍ර කියලා. මේ අය පන්සල ඉඳන් දේශපාලනය කරනවා. පන්සල ඇතුළේ ඉඳන් දේශපාලනය කරනවා. පන්සල තමන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා දිනනවා. හැබැයි මේගොල්ලෝ පන්සල හදුවේ නැහැ. අවුරුදු 10ක් මේගොල්ලෝ පාලනය ගෙනිච්චා. මම අහනවා පන්සල් කීයකටද ඔය අවුරුදු 10 ඇතුළේ උදව් කරලා තියෙන්නේ? ඒ උදව් කරපු මුදල කීයද කියලා. හැබැයි මේ අවුරුද්දේ අපි දුන්නු ගම්පෙරළියේ වැඩසටහනෙන් විතරක් රුපියල් කෝටි 209ක් එහෙම නැත්තම් රුපියල් මිලියන 290ක් අපි වියදම් කරලා තිනවා මේ විහෙර විහාරස්ථාන විශේෂයෙන් දුප්පත් පන්සල් හදන්න. මගේ බින්ගිරි ආසනේ පන්සල් 84ක් තියෙනවා. ඒ 84න් 82ක් ගරු මෝලාසුර මන්ත්‍රීතුමනි මං ගම්පෙල්ලියෙන් හදනවා. බුදුමිය බලයි මොකද්ද දෙකක් ඇතාරිය කියලා. මොකද සමහර පන්සල් තියෙනවා පන්සල් උනාට ඒවා පක්ෂ කාර්යාල වගේ ක්‍රියාත්මක කරන්නේ. මට මේ දේශපාලනේ ප්‍රශ්නයක් නැහැ. අපිට විරුද්ධ පක්ෂවල සම්බන්ධම් තියෙන හාමුදුරුන්ටත් අපි අපේ පන්සල් වලට උදව් කරා. හැබැයි පක්ෂ කාර්යාල විදිහට ක්‍රියාත්මක කරන සමහර පන්සල් තියෙනවා. ඉතින් මගේ ආසනේ හැම පන්සල් දෙකක් තිබිලා ඒ දෙකට හරහා අනිත් සියලු පන්සල් 82ට මම සල්ලි දුන්නා. ඒ තරම් නෙමෙයි කුරුණෑල දිස්ත්‍රික්කේ වේර විහාරස්ථාන විශාල ගන්නක් අපි සංවර්ධනය කරනවා. අපි දන්නවා කාලයක් තමන්ට පිරිත් නූල බඳින තමන්ට උදව් කරන හාමුදුරු සුළු පිරිසක් අල්ලගෙන ඒ අය විතරක් ඒ පන්සල් ටික විතරක් හදපු කාලයක් තිබුණා. ඒ ඇයට යාන වාහන දුන්නු. අපි දන්නවා විමල් වීරවංශ මහත්තයාගේ අමාත්‍යංශයේ ඔය කඩේ යන
රාවණබලි
මේ කීප දෙනෙකුට
ඉත්තේකන්දේට
මේ දීලා තිබුණ වාහන. හැබැයි අපි හැම නෙමෙයි අපිට පිරිත් බූල් වදින අය කියලා බලන්නේ නැහැ අපි. අපි මේ පන්සල් වලට උදව් කරේ බෞද්ධය විදියට. ඒවා දුප්පත් පන්සල් නිසා අපේ දායකයෝ බොහොම අමාරුවෙන් තමන්ගේ සමය කාලය වියදම් කළා. ඒවා ගොඩනගන්න කටයුතු කරපු පන්සල් නිසා, ඒ අයට හයියක් ශක්තියක් නැති නිසා අපි එහෙමයි මේ රටේ බුදු දහම රැකගන්න එහෙමත් අපේ පන්සල් ටික රැකගන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන කාලයක්. අපි දන්නවා මේ වෙලාවේ මේ නොයෙක් ජන සමාජ විශාල කලකිරීමක ඉන්නවා. කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එච්චි වේදනාව තවදුරටත් ඒගොල්ලෝ අත්විඳිනවා. ඒගොල්ලන්ට ඒක තියෙනවා. ඒ වගේම සිංහල බෞද්ධයෝ විදිහට අපි සතකොටවත් හිංසාවක් නොකරන අපි පැහැදිලිවම ඒ සිද්ධියේ විශාල කම්පාවකට පත් වුණා. විශාල වේදනාවකට පත් වුණා. ඒක අපි දන්නෝ. ඒ විතරක් නෙමෙයි මේ සිද්ධියෙන් පස්සේ මේ මුස්ලිම් ජන සමාජය අදටත් අපි දන්නවා පැහැදිලිවම විශාල විදියට මේ එල්ල වෙලා තියෙන තත්ත්වය හැමෝමේ කොහොම කනගාටුවෙන් ඉන්නේ. තමන්ගේ දිනදා වැඩ කරගන්න බැරුව ඉන්නේ. ඔවුන්ට පන්සල ඔවුන්ට රෝහලකට ගිහිල්ලා බේට්ටියක් ගන්නකොට කුඩම්මගේ සැලකිලි එල්ල වෙනවා සමහර අවස්ථාවට. රජයේ ආයතනයකට ගියාම ඒ කුඩම්මගේ සැලකිලි එල්ල වෙනවා. ඒ නිසා අපි මේ තත්ත්වය වහාම වෙනස් කරන්න ඕන. මේ තත්ත්වය වෙනස් කරලා අපේ රටේ ජන සමාජ සෑම කොට්ටාසයකටම ඒ සමව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක්, සමව පහසුකම් විඳින්න පුළුවන් වාතාවරණයක්, සමව එකිනෙකත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරන්න ඕන. මම විශ්වාස කරනවා රජයේ දිට අපේ එක වගකීමක්. ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මේ තත්ත්වය අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි දැන්වත් මේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමන්ගේ ජන කොට්ටාස එහෙම නැත්නම් තමන් එක්ක ඉන්න පිරිස් කලබල කරලා බොරු ප්‍රචාර මවලා බොරු පෞර්ති මවලා කරන මේ තුට්ටු දෙකේ දේශපාලනේ නැවතුත් හොඳයි. මේ තුට්ටු දෙකේ දේශපාලනේ නැවතුත් හොඳයි. අපි බොහොම පැහැදිලිව දන්නවා. මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. අපි වන් දැක්ක ඊයේ පෙරදා ජීඑල් පීරිස් මහත්තයා කියනවා පොහොට්ටුවේ සභාපතිවරයා ආණ්ඩුවට මේ වෙන සිදුවීම් පේන්නේ නැහැ කියලා. ආණ්ඩුවට හොඳට පේනවා මේ වෙන සිදුවීම්. හැබැයි එතුමාට පේනවද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ උපස්සියවල මට පේන්නේ අවුරුදු 40 50 පරරයි. එතුමාගේ උපස්සියවල හරියට අලුත් එකක් දාලා ඇස් පරීක්ෂා කළා. කටයුතු කරොත් එතුමාට මේ ඇත්ත පෙනෙයි. මොකද පොහොට්ටු ඈ තමයි මේ පිටිපස්සෙන් ඉන්නේ කියන කාරණේ අද මුළු රටම දන්න කාරණේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා අපේ මේ රට නැවත තිබුණු තැනට ගේන්න. මොකද අප්‍රේල් 21 වෙනිදාට කලින් අපි සංචාරක ක්ෂේත්‍රයේ වාර්ෂිකව 10%කට ආසන්න වර්ධනයක් ලැබුවෙන් හිටියා. ඒ වගේම අපේ අමාත්‍යාංශ තුලින් ඍජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රට තුළට ක්‍රියාත්මක වෙමින් රටේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. අලුත් විශාල කර්මාන්තශාලා ගණනාවක් අපි වැඩ ආරම්භ කරා. තව සැලසුම් කරපු කර්මාන්තශාලා කීපයක් අපි අපේ සැලසුම් වල තිබුණා. ඉතින් යම් මට්ටමකට මේ කටයුතු අකර්මණ්‍ය වුණා මේ ප්‍රහාරත් එක්ක සහ මේ ප්‍රහාර වලින් පසුවත් දිගින් දිගටම මේ නොඑක් ස්ථානවල පැවතුණු සිදුවුණු සිදුවීම් සහ ප්‍රචාර වෙන කටකතා ආශ්‍රිත සිදුවුණුත් එක්ක ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දැන් ඉඳන්වත් අපි රටක් ගැන හිතුවොත් රටක් විදියට හිතලා කටයුතු කරුවොත් අපිට මෙතනින් මේක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද මේක දේශපාලනය කරන අවස්ථාවක් නෙවෙයි. ඇමරිකාවේ විශාල ප්‍රහාරයක් එල්ල වුණා පෙන්ටගනයට ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. ඒ වෙලාවේ විපක්ෂය ආණ්ඩුවත් එකට හිටගෙන ඒ අර්බුදයට මූණ දුන්නා. ඒ අර්බුදෙන් ජයගත්තා. රටක් විදියට නැගිට්ටා. ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ යුරෝප රටවල් මේ වගේ IS ප්‍රහාර එල්ල වුණා.
කරු අමාත්‍යතුමා තව ඔබතුමාට විනාඩියක් පමණ
කාලයක්. ඒ වෙලාවේ රටවල් රටක් විදියට නැගිටලා දේශපාලනය කරන්න නැතුව රටක් විදියට නැගී සිටියා. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තා. හැබැයි අපේ රටේ ඒ தත්ත්වය උදා වුණා නම් අපිට 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ නැවත සිදුවීම් මේ විදියට සිදු නොවෙන්න වගබලා ගන්න තිබුණා. අපේ ආරක්ෂක අංශ කඩිනමින් කටයුතු කර අපිට ආරක්ෂක අංශ වලට ඒ ගෞරවය දෙන්න ඕන. ශ්‍රී ලංකා පොලිසියට ඒ ත්‍රස්තවාදීන් අඳුර ගැනීම, වරානමර බෝම්බකරුවන් අඳුර ගන්න, මේ සම්බන්ධතා පැවතුණු සියලුම ජාල අඳුර ගන්න, ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ඒ ගෞරවය අපි දෙන්න ඕන. හැබැයි එතනින් පස්සේ ඒ සිදුවීම් හොඳට වෙද්දිත් මේ විදිහට දැනෙන තර ජාතිවාදී ආකාරයෙන් ඉස්මතු වුණු මේ කරුණු කාරණා නිසා අපි තවදුරටත් මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නවා. ඒ නිසා දැන්වත් මේ දේශපාලන ගේම් අතහැරලා අපි සියලු දෙනා එක වගේ කටයුතු කරුවොත් මං හිතනවා අපිට
ඔබතුමාගේ කාලය අවසන්
මාස 2 3 ඇතුළත අපිට රට තිබුණු තැනට ගේන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම සම්බන්ධව.
මම ස්තුති නරෝ ජමත්තුමනි ඊළඟට ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් විමරත්නායක මන්ත්‍රීතුමා ආරම්භ කරන්න විනාඩි 15ක් කියනවා.
ගරු සභාපතිතුමියනි අද දිනේදී මේ සාකච්ඡා කරන පනත පිළිබඳව මම හිතන්නේ කතා වුණේ අඩුවෙන් අදාළ කරන මුදල් රාජ්‍ය අමතිවරයාත් ඒක ගැන කතා කරේ නෑ කියන එක තමයි මා අමුණුගම මෙතුමාගේ පැත්තෙන් කතාව කරද්දී දැනුනේ. ඒ නිසා රටේ අද සාකච්ඡාට ලක් කළා තිබෙන ප්‍රධාන වශයෙන්ම දැනට ඇති වෙලා තිබෙන රටේ තිබෙන දේශපාලන වටපිටාව පිළිබඳව. කෙසේ වුවත් වචන කීපයක් මේ තක්සේරුකරුවන්ගේ ආයතනය පිළිබඳව කෙසේ වෙතත් මේ තක්සේරුකරණය පිළිබඳව කතා කරද්දී අපි දන්න ප්‍රධානම කරුණක් තමයි රටේ ජනතාව මම දන්නවා මේක කෙලින්ම මේ ආයතනෙට සම්බන්ධ දෙයක් නෙමෙයි දෙපාර්තමේන්තුවට සම්බන්ධ දෙයක්. නමුත් රටේ ජනතාව විශාල අර්බුදයන්ට මුහුණ දෙනවා. මෙන්න මේ තමන්ගේ ඉඩමක් හරි දේපලක් හරි තක්සේරු කරගන්න ගියාට පස්සේ ඒ විශාල ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවන්වලදී මේ තක්සේරු කිරීම නිවැරදි නැහැ කියන මත අපිට සෑහෙන අවස්ථාවක් දැනලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙන් කරනු ලබන්නා වූ සංවර්ධන ව්‍යාපෘති වලට අදාළව ඉඩකඩම් දේපල පවරා ගැනීමේදී ජනතාව තුළ බරපතල සැකයක් තිබෙනවා. මේ තක්සේරු කිරීම සාධාරණව සිද්ධ වෙන්නේ නැහැ. එක එක ප්‍රදේශවල එක එක ප්‍රමිතීන් මත තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා තක්සේරුකරුවන්ගේ ආයතනය විසින් නිර්මාණය කරන මේ තක්සේරුකරුවන් පිළිබඳ සාකච්ඡාවක් තිබෙන වෙලාවේදී අපි විශේෂයෙන්ම ආණ්ඩුවට මෙන්න මේ කියන කරුණ පිළිබඳව දැනුවත් කරන්න කැමැතියි. දෙවැනි කරුණ තමයි කරු සභාපතිතුමනි දැන් විශේෂයෙන්ම ආණ්ඩුවෙන් මහජන මුදල් යොදවා විවිධ ව්‍යාපෘති කරන. ඒවා සමහර ව්‍යාපෘති රටේ සංවර්ධනයට අවශ්‍යයි. නමුත් ඒ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපෘති වලට ආණ්ඩුව කරන්නා වූ විශාල වියදමක් රටේ මුදල් වෙන් කරනවා. ඒ වෙන් කරද්දී අපි දන්න දේ තමයි අපි හිතමු මාර්ග අධිවේගී මාර්ගයක් හැදුනොත් එහෙම නැත්නම් විශාල යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කළොත් මහජන මුදල් යොදවලා අනිවාර්යයෙන්ම ඒක නිසා ඒ ප්‍රදේශයේ ඉඩම් මිල දේපල මිල වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මහජනතාවට ඒක ලැබෙන ප්‍රයෝජනය. නමුත් අපි දකින දේ තමයි මේ ව්‍යාපෘති සැලසුම් කරන අවස්ථාවේදීම ඒ යම් යම් ප්‍රදේශවල තිබෙන ඉඩ කඩම් ටිකක් විශාල ඉඩ කඩම් සමහර පුද්ගලික මිනිසුන්ටමයි තියෙවා සමහර ආණ්ඩුවටමයි තියෙවා ඒවා මේ පිළිබඳ කලින් තොරතුරු දැනගන්නා සමාගම් සහ සමාගම් වලට තොරතුරු දෙන සමහර රජයේ නිලධාරීන් විසින් කරන දේ තමයි ව්‍යාපෘති ආණ්ඩුවෙන් යෝජනා කරනකොටම සමහර ජනතාව දන්නේ නැහැ සමහර ප්‍රාදේශීය ලේකම්වරයා දන්නේ නැති තරම් ඇත්තට මේ ප්‍රදේශයේ ඒ ඉඩකඩම් දේපල මිලදී ගන්න. සමහර නීතිඥයොත් මේකට සහහවුල් වෙනවා. එහෙම වෙලා වෙන දේ තමයි රාණ්ඩුවෙන් මිලියන 4,000,000ක් වියදම් කළා යම්කිසි ප්‍රදේශයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිසා ඒ ප්‍රදේශයට පොදුවේ ලැබෙන්න තියෙන ප්‍රතිලාභය ඒක කලින් දැනගන්නා සමාගම් විසින් ඒ ප්‍රතිලාභය අත්පත් කරගන්න. මම මේක සරලව තේරෙන්න කියන්නේ හිතන්නකෝ යම්කිසි ප්‍රදේශයක ජොගින් ට්‍රැක් එකක් හදනවා කියලා. අපි දැන් ඔය කියන්නේ ව්‍යායාම් මන්තිරු සහ පද්ධතියක් හදනවා කියලා. දැන් ඒක ටිකක් ජනතාවගේ අවශ්‍යතාවයකුත් වෙලා තිබෙනවනේ. ඒතර මේවට අදාළව යම් යම් කුඩා පොකුණු ජලාශ ඉතා සමහර ප්‍රදේශ ඉතා ලස්සනට මේක හදනවා. ඒතර ඒක පිළිබඳව කලින්ම දැනගන්නා සමාගම් කරුවෙක් එක රුපියලක්වත් බදු ගවන්නේ නැතුව අර ව්‍යාපෘතියට ඒක හැදුනට පස්සේ එතන කලින් මිනිසුන්ට හිමිව තිබෙච්ච ඉඩකඩම් මිලදී අරගෙන එතන ගහනවා අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්. ගහලා එසේ ඒ ව්‍යාපෘතිය නූනනම් ලක්ෂ විසි පහකට තිහකට දෙන තිබිච්ච පාර්ට්මන්ට් එක මේ ව්‍යාපෘතිය නිසා ලක්ෂ හතලියකට විකුණනවා. දැන් අපි කියන්නේ දැන් ඒකේ සමස්ත ප්‍රතිලාභේ ප්‍රදේශ ජනතාවට අත්පත් වුණාට කමක් නැහැ. එහෙම වෙන්න ඕනනේ. නමුත් ඒක මහා පරිමාණ සමාගම් වලින් ඒ ප්‍රතිලාභේ උකහා ගන්නකොට නැවත වතාවක් වෙන දේ තමයි අර මහජන මුදල් සමහරට ඒ ප්‍රදේශයේ තමන්ගේ ඉඩකඩම තමන්ගේ ඉඩම තමන්ගේ පාසල කැප කරපු මිනිසුන්ට වඩා ප්‍රතිලාභ ලබන්නේ ඒ වටේ ඉන්න ඒකේ මිදම් මිල දීගත්තු දේපළ මිල දීගත්තු මහා පරිමාණ සමාගම්. ඒ නිසා අපි හිතනවා මේක මේ තක්සේරු කරුවන්ගේ ආයතනයට ඍජු අදාළ නැති වුණාට මම දන්නේ නැහැ මෙතන ඉඳන් රජයේ නිලධාරී මහතුරු ඉන්නවද කියලා තක්සේරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මම හිතා ඔවුන්ගේ අවධානයට යොමු කළ යුතු දෙයක් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය යොමු කරු දෙයක් තමයි යම්කිසි විශේෂ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ ඒ වගේ මහා පරිමාණ දේපළ මිල දීම් කරගන්නව නම් රජයේ නොවන සමාගම් ඒ නිශ්චිත ව්‍යාපෘතියට අනුබද්ධ නොවන මම හිතනවා ඒවට යම්කිසි සීමාවක් එක්ක පනවනවා නැත්නම් යම්කිසි බද්දක් පනවනවා. දැන් මේවා සමහර රටවල් වල කරනවා. මොකද ඒ මහජන මුදල් අපි අපි අපිටම මාළඹේ යම්කිසි ව්‍යාපෘතියක් කරනවා නම් කරු සභාපතිතු මිනිහ ඒකට කාත්තන් කුඩිය මුස්ලිම් මිනිසයාගේ බදු සල්ලිත් යාපනයේ දෙමළ මිනිසයාගේ බදු සල්ලිත් මාතර සිංහල මිනිසයාගේ බදු සල්ලිත් එකතු වෙලා තමයි මාළඹේට ව්‍යාපෘතිය එන්නේ. ඉතින් ඒ නමුත් ඒක ප්‍රතිලාභය කම්පැනි කාර්යෝගීප දෙනෙක් ගන්න එක වැරදි. ඒ නිසායි මම කියන්නේ මේ සම්බන්ධව සියුම් මම කියන්නේ ගමේ ඉන්න ප්‍රදේශයේ ඉන්න යම්කිසි සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයෙක් කුඩා ව්‍යාපාරිකයෙක් යම්කිසි ප්‍රයෝජනයක් ගත්තර කමක් නැහැ. මම මේ කියන්නේ අති විශාල පරිමාණෙන් බේපල ඉදිකිරීම් සමාගම් මේවා කලින්ම විවිධ අමාත්‍යාංශවලින් තොරතුරු ලබාගෙන මේක කරනවා. ඒ නිසා මෙන්න මේක සම්බන්ධව තක්සේරු කිරීමේ කටයුතු වලදී තීරණය කරන්න කියන එක ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් මේ දේපල පවරා ගැනීම සහ තක්සේරු කිරීම වලදී සුවිශාල වශයෙන් පරිසරය නාස්ති වෙනවා. දැන් එක ඉදිකිරීමක් කරනකොට අතිවිශාල වශයෙන් අපි දන්නවා පරිසරයේ ගස් කපන්න වෙනවා. ඒ වගේට විශාල වශයෙන් ඛනිජ ද්‍රව්‍ය, කළු ගල් වගේ දේවල් සම්පාදනය කරන්න වෙනවා. මේවට වියදමක් යනවා. දැන් අපි දන්නවා මේවට තක්සේරුවක් ලැබෙනවා කරු සභාපතිතුමීනි. දැන් මා දන්නා තරමින් ඔය වාරි මාර්ග ව්‍යාපෘති වල කෙනෙක්ගේ ඉඩම යට වුණොත් ඒකේ තියෙන යම්කිසි ස්ථාවර භෝගවලට යම් වන්දියක් ලැබෙනවා. නමුත් මේක දැන් මොරගහ කන්දහ හදද්දී වනාන්තර යට වෙනවනේ, රජයේ ඉඩම් යට වෙනවනේ. ඒවට ඒ වන්දිතක් සෙරු වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ දැන් රජයේ ව්‍යාපෘතියකදී රජයේ ඉඩම් වල තිබෙන කැල විනාශ කරන්න වෙනවනම් රජයේ ඉඩම් වල තිබෙන වනාන්තර විනාශ කරන්න වෙනවනම් මම කියන්නේ ඒ තක්සේරුව ඒ මුදල් මේ තක්සේරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන සම්පත් ආයතනට ලැබිය යුතු වෙනවා. ඉතින් ඒක එතකොට ඒක ඒ එතන විනාශ වෙන වනාන්තර කොටස අක්කර 500ක් නක්. ඒ අක්කර 500 වවන්න වෙන ප්‍රදේශයකට අවශ්‍ය කරන මුදල මේ ව්‍යාපෘතියෙන් ගන්න ඕන කරු සභාපතිතුමනි. දැන් නැත්තම් විශාල වශයෙන් පස්සිවත් කරනවා නම් යම්කිසි ප්‍රදේශයක සංවර්ධන ව්‍යාපෘති රජයට ඇතිදමක ඒකට යන වියදම ව්‍යාපෘතියෙන් තක්සේරු කරලා ගන්න ඕන. මොකද මේ දැන් මේ නොගෙවන මුදල වගේ දහස් ගුණයක් අපිට වියදම් කරන්න වෙනවා. ඒවා කාන්තාරකරණයේ විදියට හරි නැත්නම් නායම් විදියට හරි නැත්නම් දංගාල පස්සෝදාගෙන යාම විදියට හරි. ඒ නිසා පරිසරයට ගෙවන්න නැතුව අපි දැන් මේ කරන දේවල් වලට වන්දි 3-4 ගුණින් ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නේ නෙමෙළු රටටම. ඒ නිසා මම මේ තක්සේරුකරුවන් සම්බන්ධ තක්සේරුකරණය සම්බන්ධව මා දන්නවා මේ ආයතනයට ඍජුව මේක අදාළ නැති වුණත් මම හිතනවා වඩා නිර්මාණාත්මක නූතන තත්ත්වයන්ට ගැලපෙන තක්සේරුකරණයක් කරන්න බලාපොරොත්තු වෙන අපේ අලුත් තක්සේරු නිලධාරීන් අලුත් තරුණ පරම්පරාවේ නිලධාරීන් මෙවැනි දේවල් ගැන ඒ කියන්නේ එන්වයරන්මන්ටල් කොස්ට් එක ගැන හිතන්න ඕනි කියන්නේ. අනිත් එක තමයි සමාජීය පැත්ත ගැන. දැන් බොහෝ තැන්වල අපි දන්නවා මේ ඉදිකිරීම් වලදී තක්සේරු වලදී මිනිස්සු කෑ ගහලා තමයි සමහර පාරිසරික වශයෙන් ප්‍රයෝජනවත් සමාජීය වශයෙන් ප්‍රයෝජන දේවල් කරගත්තේ. දැන් ඔය අධිවේගී මාර්ගවල වුණා සමහර කණුඩින් යන ඕන තැන්වල කණුඩින් යනවද, එසේ නොවන තැන්වල නිකන් යනවද, මේ යන ආදී වශයෙන්. ඒතර මේවයි තියෙන සමාජීය පැත්ත ගැන මම හිතනවා තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කිරීමක් කරන්න ඕන. නිකම්ම නිකන් ගහට මෙච්චරයි, ඉදමට මෙච්චරයි, පර්චස් එකට මෙච්චරයි, ගෙදරට මෙච්චරයි කියලා නැතුව ඒ නිසා එවැනි දේවල් පිළිබඳවත් මේ තක්සේරු අධ්‍යාපනයේදී හරි එකතු කරගන්න කියන ඉල්ලීම මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි මම කැමතියි මගේ ලැබිලා තිබෙන ඊළඟ වේලාව තුළදී විශේෂම රටේ මතුවී තිබෙන මේ වර්තමාන ගැටලුව පිළිබඳවත් යම්කිසි අදහස් ප්‍රමාණයක් කතා කරන්න. දැන් මා දන්නා තරමින් දැන් පසුගිය මේ අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච මේ ජාතිවාදී අන්තවාදී මේ ඉස්ලාම් අන්ත ඉස්ලාම් අන්තවාදී ඉස්ලාමීය ඒ සංවිධානවල බෝම්බ ප්‍රහාර නිසා අපේ රට මම හිතනවා මම මෙහෙම හිතන්න කැමති නෑ මම නමුත් මට දැනෙනවා 83 කළු ජූලිය වගේ සදහටම වෙනස් වුණාද කිය. අපි හිතනවා එසේ නූනනම් හොඳයි. නමුත් බිඳුණු තරුක කියන බ්‍රෝකන් පල්මයිරා කියන කෘතියේ රාජනීති ගානකම මැතිනිය ඇතුළු ඒ උගතුන් එකතැනක සඳහන් කළා 83 කළු ජූලියෙන් පස්සේ අපේ රට සදහටම වෙනස් වුණා කියලා. අපේ රටේ මහා භූමිකම්පාවක් ඇති කරා ඒ පැල්ම අපිට ඒක එකතු කරන්න බැරි වුණා. අපේ රටේ ජනතාවේ 83 කළු ජූලියෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා තමයි අප්‍රේල් 21 වෙනිදා ඊට කලින් සිරිමා බෝධියට ළඟට ඇවිල්ලා එල්ටීටි සංවිධානයෙන් ජනතාව මරපවස්සවනවලදී දලදා මාලිගාවට බෝම්බ ගහපවස්සවනවලදී අපේ රටේ පොදු ජනතාව සිංහල බෞද්ධ ජනතාව කියලා නිශ්චිතව කිව්වොත් ඔවුන් ඇත්තටම ජාතිවාදී කලකෝලාවලට ගියේ නෑ. මං හිතනවා 83 සිද්ධියට වඩා බරපතල ජාතිවාදී ප්‍රහාර එල්ටීටීන් සිද්ධ වුණා අපේ රටට. එවැනි අවස්ථාවදී සිංහල බෞද්ධ ජනතාව මම සිංහල බෞද්ධ කියලා කියන්නේ අද මේ විශාල වශයෙන් සාකච්ඡාවල් ලක්ලා තියෙන එම ජනතාවගේ කොටස් නිසා කටයුතු නිසා ජාතිවාදී ක්‍රියාවලන්ට ගියේ නෑ. ඒක නිසා අපි රටක් වශයෙන් අපි මේ මොකද්ද සුඩානයක් ඉරාකයක් නොවි බේරුණා. ගම් ප්‍රමාණකට බේරුණා. ජාතිවාදී හැඟීම් ඇති වුණාට ජාතිවාදී ක්‍රියාවන්ට ගියේ නෑ. නමුත් අපි දන්නවා 2010 මේ අප්‍රේල් 21 සිද්ධියෙන් පස්සේ ජනතාව ඒ පාඩම් ඉගෙනගෙන නිසා වෙන්න ඕන තරම් අන්තිම තිරස්චීන් දරාගත නොහැකි සිද්ධියකදී ජනතාව යම්කිසි සංයමයකින් අඩුගානේ ක්‍රියාකාරීත්වයේ යම්කිසි ප්‍රමාණයකට හැසිරුණා. නමුත් අපි දැක්ක දේ තමයි ඊට පසුව සතියක් දෙකක් ගියාට පස්සේ මේක සහ මුලින්ම ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතියක් බවට හැම පැත්තෙම පත් කරගත්තා. දේශපාලන ව්‍යාපෘතියක් ආවා මේකට. ඊළඟට ඒට සිංහල ජනතාවගේ දෙමළ ජනතාව තුළ තිබිච්ච දුක් ගැනවිල්ල මේ බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණේ වැඩි ප්‍රමාණයක් සිංහල සහ දෙමළ මුස්ලිම් දරුවෝ අයත් නැති වුණා. මම හිතන්නේ කටුව පිටියේ සහ කොච්චිකඩේ පල්ලියේ කීප දෙනෙක් බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා. නමුත් විශාල වශයෙන් සිංහල සහ දෙමළ සමාජය තුළ විශාල ජාතිවාදී හැඟීමක් ඇති වුණා. ඒ ජාතිවාදී හැඟීම සුවිශාල වශයෙන් උස්සන්න කරනු ලැබුවා දේශපාලනික සහ දේශපාලන කණ්ඩායම්වලිනුත් ව්‍යාපාරික කණ්ඩායම්වලිනුත්. මම ඉතාවක් කියමින් කියනවා අන්තවාදයට මම ඒගොල්ලන්ට කියන්නේ සහරාන්ගේ සිංහල සහෝදරයෝ සහරාන්ගේ මුස්ලිම් සහෝදරයන්ට අන්තර්ජාතික වශයෙන් මුදල් ලැබිලා තිබෙන එක දේශීය වශයෙන් මුදල් ලැබුණාද කියලා හොයමින් යනවා. ඒ වගේම මම විශ්වාස කරනවා සහරාන්ගේ සිංහල සහෝදරයන්ටත් සුවිශාල වශයෙන් අපේ රටේ සමහර ව්‍යාපාරිකයන් මුදල් දෙනවා. ඒ සිංහල අන්තවාදය නග ගන්න තමන්ගේ ව්‍යාපාරික අරමුණු සඳහා. ඉතින් අපි දන්න දේ තමයි මේ ධනේශ්වර ක්‍රමය ඇතුළ ගරු සභාපතිතුමනි සල්ලි කලවම් වෙලා තියෙන්නේ. සිංහල සල්ලි, දෙමළ සල්ලි, මුස්ලිම් සල්ලි කියලා නෑ. ලංකාවේ වැඩිම සිංහල කම්කරුවන්ට, සිංහල රැකියා කරන අයට ETA PPF නොකියව ඉන්නේ මුස්ලිම් අයද සිංහලද දෙමළද කියලා කිව්වොත්, දෙමළ අයද කියලා බැලුවොත් දෙමළ සමාගම් හිමියෝද, මුස්ලිම් සමාගම් හිමියෝද, සිංහල සමාගම් හිමියෝද කියලා බැලුවොත් මොකද වෙන්නේ? ඔප්පු වෙන්නේ. වැඩිම PPF නොකියව තියෙන්නේ සිංහල සමාගම් හිමි. මොකද ඔවුන් තමයි ලංකාවේ බහුතර සමාගම් හිමි. ඒ නිසා සල්ලි වලට සිංහල දෙමළ මුස්ලිම් කියලා එකක් නෑ. ඒවා ජාත්‍යන්තර ප්‍රාග්ධනයත් එක්ක කලවම් වෙලා තියෙන්නේ. අද බදු ගෙවන්න උතෝ පහර හරින අය සිංහල දෙමළ මුස්ලිම් කියලා විශේෂත්වයක් තියෙනවද? එහෙම විශේෂත්වයක් නෑ. ඒ නිසා නමුත් ජාතිවාදී අර්ථයෙන් ඒක මුස්ලිම් ව්‍යාපාරිකයොත් කරනවා, සිංහල ව්‍යාපාරිකයොත් කරනවා, දෙමළ ව්‍යාපාරිකයොත් කරනවා. මොකද්ද? ජාතිවාදය පණ ගස ගන්න, තමන් ජාතිවාදය යොදාගෙන තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරගන්න, අන්තවාදී කණ්ඩායම්මට මිලමුදල් පොම්ප කරනවා දෙගොල්ල තුන්ගොල්ලම, එකෙන් තමන් ලාභ ගන්න. නමුත් ඒ නිශ්චිත සමාගම් මේ රටේ පොදු යහපත වෙනුවෙන් මොනවාද කළ තියෙන්නේ කියලා ගත්තොත් මං හිතන්නේ ඉතාම සුළු සමාගම් ප්‍රමාණයක් විතරයි මේ මාතෘභූමියේ පොදු යහපත වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාර යොමු කළ තියෙන්නේ. ඒ නිසා මා විශේෂයෙන් අපි මේ රටේ ජනතාවට අපි කියන දේ තමයි දැන් මේ ඒ නිසා ජාතිවාදී දේශපාලනය පමණක් නෙමෙයි ජාතිවාදී ව්‍යාපාර ජාලෙකුත් තියෙනවා. ඒ වගේම ජාතිවාදී ජනමාධ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඉතාම විසකුරු අනුර දිසානායක මන්ත්‍රීතුමා මේක කරුණ සඳහන් කළා එක්තරා මාධ්‍යයකදී. ඒ කියන්නේ සමහර මාධ්‍යවලින් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව අපි කවුරුත් දන්නවා අප්‍රේල් 21 ප්‍රහාරයට මුස්ලිම් ජනතාව සාතිශය බහුතරයක් වග කියන්න ඕනේ නැහැ කියන. ඒක මෙරටේ කවුරුත් පිළිගන්නත් මහානායක සාමින්වාසලා ඒ නිසා තමයි මුස්ලිම් ඇමතුණුට කියන්නේ වගකීම් බාරගන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි කාලයක්
තියෙනවා. ඒ නිසා දැන් වගකීම් නැවත බාරගන්න කියලා. දැන් මහානායක සාමින්වාසලට වඩා සිංහල බෞද්ධ නායකයෝ මේ රටේ ඉන්න බවනේ දැන් අපිට පේන්නේ. දැන් මහානායක සාමින්වාසලම කියනවා මුස්ලිම් ඇමතිවරුන්ට ආණ්ඩුවට ඇවිල්ලා වගකීම් බාර ගන්න කියලා. අපි පක්ෂයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වපු නැති එකේ සහ මුලින්ම වගකීම ආණ්ඩුවට තියෙනවා. ඒ ආණ්ඩුවට තියෙන වගකීමෙන් කොටසක් ඒකේ තිබේ ඇමතිවරුන්ට තියෙනවා. ඒ ඇමතිවරු මුස්ලිම් වීම නිසා නෙමෙයි අස්සෙන්න ඕන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයෙන් දෙකන මේ වරද්ද වළක්වන්න බැරි වෙච්ච නිසා. නමුත් අද ආගමික නායකයන් කියනවා ඇමතිකම් ගන්න කියලා. ඇමතිකම් ගන්න කියන එක කෙසේ වෙතත් ඒකේ අදහස යටිආරම් ඒකේ පදනමේ තියෙන මොකද්ද මහානායක සාමින්වාසලා විශ්වාස කරනවා මේ 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 ජාතිවාදී අන්තවාදී ත්‍රස්වාදී ප්‍රහාරයට මේ සමස්තයක් වශයෙන් මුස්ලිම් ජනතාව වග කියන්න ඕනේ නැහැ කියන්නේ. සමස්තයක් වශයෙන් වග කිය යුතු ආගමික පුද්ගලයන් දේශපාලන පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ නිසා අපි දකින දේ තමයි අද මේක ජාතිවාදී දේශපාලනයේ ජාතිවාදී ව්‍යාපාර ජාතිවාදී මාධ්‍ය. ඉතින් සමහර මාධ්‍ය බැලුවම සාමාන්‍ය සිංහල මිනිහකට හිතෙන දේ සිංහල මිනිහගෙන් අහන දේ තමයි මෙච්චර සිංහලයාට අරක මේක කළා තියෙද්දී තාම ගැහුවේ නැත්තේ ඇයි කියලා. ඒ පෙළඹවීම තමයි මාධ්‍ය වලින් කරන්නේ. මම ඒ වගේම සිංහල අපි ජනතාවට කියන්න කැමති මේ දැන් මම අහන්න කැමති ඒ නිසා ද අපේ රටේ මෙන්න මේ ජාතිවාදී තත්ත්වයට විරුද්ධව මං හිතන්නේ අපි ඒක නැවත නැවත කතා අහලා වැඩක් නැහැ. ඒ නිසා අපි පරිසං වෙන්න ඕන ජාතිවාදී දේශපාලනය පමණක් නෙමෙයි ජාතිවාදී මාධ්‍යනුත් පරිසං වෙන්න ඕන. ජාතිවාදී ව්‍යාපාරිකයන් ශිරුචලාලාසි පරිසං වෙන්න ඕන. මොකද අපිට මේ රටේ අපි කවුරු හරි උත්සාහ කළා නම් මට ඔබතුමිය විනාඩියක් දෙකක් දෙයි කියලා මං හිතනවා ගරු සභාපතිතුමනි අපි මේ රටේ දෙමළ ජනතාවට විශේෂයෙන්ම හිරිහැර කරලා සිංහල අය හිතුවා දෙමළ මිනිස්සු පාගගෙන ගොඩ ගන්න පුළුවන් කියලා. 60 ගණන්වල 70 ගණන්වල අපේ අම්මලා තාත්තලගේ પરම්පරාව ඒක බැරි බව ඔප්පු කළා අන්තිමට මුළු රටම යුද පිටියක් වෙලා ජීවිත දන් දුන්නු. ඊට පස්සේ සිංහල ජනතාවගෙන් වෙච්ච අසාධාරණයට දෙමළ කණ්ඩායම මොකද කරේ? ඒගොල්ලෝ ගියා ඊළඟ අන්තයට. ඒගොල්ලෝ ගිහිල්ලා ඉල්ලුවා වෙනම රටක්. අන්තිමට දෙමළ සමාජයේම නන්දි කඩාල් වලට ගිහිල්ලා තමයි ඒක බේරුනේ. ඒ කියන්නේ සිංහලාන්තවාදයට දෙමළාන්තවාදයෙන් ආපු උත්තරේ මොකද්ද උනේ? සිංහලාන්තවාදයත් අන්තවාදනේ සිංහල සමාජයත් බටකෑවා දෙමළ සමාජයත් බටකෑවා. ඊට පස්සේ අල්ලගත්ත යුද්ධෙන් පස්සේ මුස්ලිම් මිනිහව මුස්ලිම් සමාජය. ඒතර මුස්ලිම් සමාජයට කෙනෙහිලිකම් කරලා බැලුවා මුස්ලිම් මිනිහා පාගලා තියාගන්න. ඒකට මුස්ලිම් සමාජයේ කොටසකකින් ආපු රියැක්ෂන් එක ගත්තොත් අන්තිම දරුණුයි. ඒතර අපි සිංහල අය හිතුවොත් මුස්ලිම් මිනිස්සු පාගගෙන ජීවත් වෙන්න අනිවාර්යය වෙන්නේ මේවා මරාගෙන මරන බෝම්බ වලස තමයි එන්නේ. ඒ වගේම මුස්ලිම් සමාජ නායකයන් විශේෂයෙන්ම දේශපාලන සාගමික නායකයන් මොකද මුස්ලිම් සිවිල් සමාජයේ කුඩයි. මම මුස්ලිම් උගතුන්ට කියනවා මේ ආගමික නායකයන් මැත්තේම නැහෙන් නැතුව දේශපාලන නායකයන් මැත්තේම නැහෙන් නැතුව මුස්ලිම් උගතුන්ට අපි කියනවා වෘත්තිකයන්ට කියනවා කරුණා කරලා මුස්ලිම් සිවිල් සමාජය ඇවිල්ලා කියන්නේ අපිට බහු සංස්කෘතික බහුජාතික රටක සිංහල දෙමළ මිනිහාගේ සංස්කෘතිය තේරුම් අරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. මුස්ලිම් මිනිස්යාගේ ජීවිතය සහ මුලින්ම ආගමයි විලඳාමයි නෙමෙයි. මට මේ ළඟදී මුස්ලිම් ඇමතුමෙක් හිටපු ඇමතුමෙක් කියනවා අනේ අපිට ආගමයි බිස්නස් එකක් කරගෙන ඉන්න තිබුණා ඇති කියලා. එහෙම කරන් ඉන්න බැරි බව තමයි අප්පු කළේ මේ. රටේ අනිත් හැම දෙයකටම දායක වෙන්න. ආගමයි ව්‍යාපාරය විතරක් නෙමෙයි. කලාවට, ක්‍රීඩාවට, වෘත්තීය සමිතිවලට ඒවට සම්බන්ධ වෙන්න. එතකොට තමයි මුස්ලිම් සමාජයේ පොදු සමාජයේ කොටසක් වෙන්නේ. ඒ නිසා කළු සභාපතිතුමනි සිංහල අය හෝ දෙමළ අය හිතුවොත් මුස්ලිම් මිනිහව ඕනට වඩා පා ගන්න ඒක මරාගෙන මරන බෝම්බ ලෙස එනවා. හැබැයි ඒ වගේම මුස්ලිම් සමාජයත් හිතුවොත් අර ISIS ලා අල් කයිඩා හරිය නැත්නම් අන්තවාදයේ ලෙස කොටසක් හරි ඉතලා කටුදු ගන්න ගියොත් ඒක මුස්ලිම් සමාජයටත් පාග අනිවාර්යයෙන්ම විනාශයක් වෙනවා. ඒ නිසා අපි තුන්ගොල්ලම තේරුම් ගන්න ඕනේ මොකක්ද? අපි කවුරුත් සමානයි, කාටත් සමාන ලෙස මේ රට අයිති කියලා පිළිග නොගෙන වැඩ කරන්න ගියොත් තුන්ගොල්ලොටම වන්දි ගවන්න වෙනවා. ඒ නිසා ජනතා මිත්‍ර පැත්තෙන් අපි මේ හතරවෙනිදා ආගමික අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් අහුරු කිරීම දෙසා අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනා මාලාව ඉදිරිපත් කරන ලැබුවා යම්කිසි ප්‍රතිපත්ති මේ සහ ක්‍රියාමාර්ග රාශියක්. මම දන්නවා මට ඒක කතා කරන්න වෙලාව නැහැ මේ වෙලාවේදී. ඉතින් මම මේක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මම ගරු මන්ත්‍රීතුමාලගෙන් ඉල්ලා සිටිනවා මේක අවසාන යෝජනාවලියක් නෙමෙයි. නමුත් ඔබතුමාලගේ පැත්තෙන් කරුණාකරලා මේක අධ්‍යයනය කරලා අපි යම්කිසි කන්ස්ට්‍රක්ටිව් දෙයක් පාර්ලිමේන්තුවෙන් කියමු. පාර්ලිමේන්තුවේ මිනිසුන්ට එපාලා තියෙන අපි කිසිම දෙයක් ඩීප්, කිසිම දෙයක් ගැඹුරු ලෙස, කිසිම ප්‍රශ්නයකට ඇත්ත උත්තර ගෙනත් දෙන්නේ නැති නිකම්ම නිකන් කෑ ගහන්න කෝලම් මඩුවක් කරලා තියෙන නිසා. නිසා අපි කරුණාකරලා අපි යෝජනාවලියක් වෙන ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාලත් යෝජනා ඉදිරිපත් කරලා තියෙන්න පුළුවන්. අපි හරි දෙයක් ඉදිරිපත් කරමු. එතකොට රටේ මිනිසුන්ට ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒගොල්ලෝ වාද විවාද කරගත්තත් කොහොමද අපි එක රටක් ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි අපි ඔක්කොම එක ජීවත් වෙන එක රටක් ඇතුලේ අන්තවාදයන්ට ඉර නොදී අපේ මහජන ආරක්ෂාව සාතික් කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි යෝජනා රාශියක් ඉදිරිපත් කළා. ඒක සභාගත කරමින් ඔබතුමිය මට වැඩිපුර වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිය පළ කරමින්
මම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට සිසිර කුමාර ජයගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලෙත්.
ලස්නේ කළ සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපට මුදල් අමාත්‍යවරයා සභාගත කළ තුනා ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන සංශෝධන පනත. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න මුදල් අමාත්‍යවරයා නැහැ, නියෝජ්‍ය මුදල් ඇමතිවරයා රාජ්‍ය මුදල් ඇමතිවරයාත් නැහැ, කතිකයෝ මේ පන්ත පිළිබඳ කිසිම විස්තරයක් සිදු කළෙත් නැහැ. හැබැයි බොරු දේශපාලන අවලාද පතුරවන්න සෑහෙන උත්සාහයක් පමණක් දැරුවා. අපි දන්නවා අපේ රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙනවා. අවාසනාවන්ත පාලකයෝ පිරිසක් රට අවාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමේ ප්‍රකාශ කළ 83 කඩුජූලිය පිළිබඳව මේ කඩුජූලිය ඇති කළ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික සේවක සංගමයේ තමයි මුලපිරුවේ. එදා ජනතා විමුක්ති පෙරමුණත් වමේ දේශපාලන පක්ෂත් තහනම් කර ලැබුවා. සත්‍ය වශයෙන්ම අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ හෝ එම දේශපාලන පක්ෂ 83 දෙමළ ජනතාවට කරදර කරන්න ගියේ නැහැ කියලා. නමුත් එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ හෙංචයියලා මැති ඇමතිවරු යාපනයේ විශ්වවිද්‍යාලෙ ගිනි තිබ්බා. සංවර්ධන 80 81 සංවර්ධන සභා ඡන්දයේ කොල්ල කෑවා. 80 ජූලි වර්ජනයේ මේ රටේ 80,000ක් මිනිස්සු මහපාරවල් වලට ඇදල් දැම්මා. 87 ඉන්දුලංකා ගිවිසුම ගෙනල්ලා රට ලේවිලබ් බවට පරිවර්තනය කළා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රණසිංහ ප්‍රේමදාස මහතා දිනවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගියා මැතිවර ඡන්දෙ දාණ්ඩ නැයට වෙඩි තියෙන වැඩපිළිවෙලා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පොදු අපේක්ෂකයා ලෙස වමේ දේශපාලන ව්‍යාපාරෙන් ආවේ. අපි මැරලා ඉපිදිලා නැහැ. එදා අපි කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදියට මේ අපරාධය කරන්න එපයි කියලා ජනතා විමුක්ති පෙරමුණට. ප්‍රේමදාස බලයට පත් වුණොත් මේ රටේ තරුණයගේ ජීවිතවලට අත්වෙන ඉරණම ගැන අපි කිව්වා. අපි කිව්වා එක පෝස්ටරයක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව ගහන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඔයගොල්ලෝ එගුම් කළේ නැහැ. එසේ එදත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ නාඩගම නැටුවා. අපි අහගෙන තියා බිමල් රත්නායක ඇමතිතුමා කියන ප්‍රකාශය. එතුමා චෝදනා කරන්නේ ජනමාධ්‍යයට. ජනමාධ්‍ය ජාතිවාදී අවුස්සනවා. ජාතිවාදී හැඟීම් අවුස්සනවා. වැරදි ප්‍රවෘත්ති පළ කරනවා. සිංහල සමාජය කුපිත කරනවා. මේ බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රකාශය. ආණ්ඩුවේ ප්‍රකාශයත් ඒකමයි. මේ තියෙන අද දිවිින පුවත්පත. ආ දිවිින පුවත්පතේ තියෙන වැරදි පුවත් දැම්මොත් වසර 5ක සිරදඩුවමක්. ලක්ෂ 10ක දඩයක්. දැන් වැරදි ප්‍රවෘත්ති දැම්මොත් සිරදඩුවන් ලක්ෂ 10ක දඩේ. මේ දිවිින පුවත්පතේ තියෙන්නේ. මෙන්න මාධ්‍ය දඩයම් කරනවා. මේ රටේ ප්‍රවෘත්ති පළ කරන මාධ්‍යවේදීන් හිරබන්ධනයේ ලක් කරන අනපනත් පාර්ලිමේන්තුවට ගෙනෙමින් තියෙනවා. දැන් ඒ කතාවම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමත් කියනවා වැරදි ප්‍රවෘත්ති මවනවා. දැන් මොකද මේ ප්‍රවෘත්තිය? මේ උන් කියන්න උත්සාහ කරන ප්‍රවෘත්තිය මොකද්ද? අපේ සමාජයේ කැළඹිලා ඉන්න ප්‍රවෘත්තිය. ඒ තමයි සිසේරියන් සත්කම් 8000 කලා කියලා පිළිගන්නවා. කුරෑගල රජේ රෝහලේ වෛද්‍යවරයා, ශල්‍ය වෛද්‍යවරයා. දැන් මේ කුරුණෑගල මව්වරුන්ගේ ප්‍රශ්නේ කියන එක සිංහල අන්තවාදය කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් මන්ත්‍රීතුමා කියන්නේ. අර කුරුණෑගල නලින් මන්ත්‍රීතුමා මම හිතන්නේ කුරුණෑගල මිනිස්සු ගහලා එලවන්න ඕනේ මන්ත්‍රීලාට මේ වගේ අයට. දැන්ට මව්වරු 750කට අධික ප්‍රමාණයක් ඇවිල්ලා කියනවා ශල්‍ය කර්ම සිද්ධ කළා කියලා. තමුන්ට ඊට පස්සේ දරුවන් බිහි වෙන්නේ නැහැ කියලා. දැන් මේ ප්‍රශ්නේ මානසිකව විමසන එක මේ පුවත්පත්වල ජනමාධ්‍ය වල දෙරණ වෙන්න පුණුවන්, හිරු වෙන්න පුණුවන්, දිවින පුවත්පත් වෙන්න පුණුවන්, ලංකාදීප වෙන්න පුණුවන්, වෙනත් පුවත්පත් වෙන්න පුණුවන්. ඒවා පළ කිරීම දඩුවන් ලැබිය හැකි වරදක්. මෙන්න ප්‍රවෘත්ති දැම්මොත් වසර භාගෙ හිරේ. දැන් ආණ්ඩුවත් මේ ප්‍රවෘත්තිය නිවර්දිද කියලා හොයන්න තවමත් විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා නැහැ. හැබැයි දඩුවන් දෙන්න කතා කරනවා. රජයේ මොකද්ද කරපු ශාපි වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරපු විද්‍යාත්මක ගවේෂණය. රාජී සේනාරත්න අමුත්තවගේ හොර කමුටුවක් පත් කරලා තියෙනවා. කුරුණෑගල වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරනවා. ඒ කමුටු ඉස්සරහා උත්තර දෙන්න. දැන් ඒ මව්වරුන්ගේ වේදනාව කාටද කියන්නේ? ඒ මව්වරුන්ගේ අඳෝනාව කාටද අපි කියන්නේ? ඒක මේ පුවප්පත් දැනමා දෙලිකලේ නැත්තම් මේ වගේ මූසල දේශපාලඥයෝ ඉන්නකොට ඒ මව්වරුන්ගේ වේදනාව කොහෙන්ද පිට වෙන්නේ? ඒ නිසා අපේ සමාජයේ බරපතල විකෘතියකට මේ අවාසනාවන්ත පාදර දේශපාලඥයෝ විසින් තල්ලු කරයි යනවා. අවාසනාවන්ත පාදර දේශපාලඥයෝ අපි දන්නවා සිංහල මුස්ලිම් සමාජය අතර ගැටින් ඇති කරන්න උත්සාහ කළේ කවුද?
පරණ ලින්බණ්ඩාර මන්ත්‍රීතුමා
මන්ත්‍රීමනි මෙතුමා මගේ නම සඳහන් කරමින් මාව ගහලා එලවන්න ඕන කිව්වා. මම දන්නේ නැහැ මොනවටද කියලා ගහලා එලවන්න ඕන කිව්වේ. අපි කිව්වේ ගරු මන්ත්‍රීතුමියනි මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. මෙතුමා මන් දන්නේ වීඔජී කෙනෙක්ද කියලා. ඔබතුමිය නම් මන් දන්නවා වෛද්‍යවරයෙක් කියලා. අපි කියන්නේ මේකේ ස්වාධීනව පරීක්ෂණ පවත්වන්න පුළුවන් වෛද්‍යවරු සම්බන්ධව වැඩ කටයුතු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. ඒ වෛද්‍ය සභාව විසින් සාධාරණ පරීක්ෂණයක් තියලා වෛද්‍ය සාපි වැරදිකරුවෙක් නම් ඔහුට ගහන පළවෙනි ගල ගහන්න මම සූදානම්. ඔහුව එල්ලා මරනවා නම් ඒ මොකද්ද ලුගෝසු වගේ රාජකාරිය කරන්න නලින් බණ්ඩාර සූදානම්. හැබැයි මේගොල්ලෝ කරන විදියට පරීක්ෂණයකින් තොරව කුරුසය යන ගහන්න අපි සූදානම් නැහැ. අපිට සැකයක් තියෙනවා. ජනතාව තුළ තියෙන සැකෙත් සාධාරණයි. හැබැයි පරීක්ෂණය අවසන් කරලා කරන තීන්දුවෙන් දෙන දඩුවම පිළිබඳව අපි අද්දක මුස්සනවා. එහෙම නැතුව මේ වගේ මේ 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 පඬිතු කියනවට අපි සවන් දෙන්න ඕනේ නැහැ. මෙයාලා තමයි රට ගිනි තියන අය. ගම්පාදිස්ත්‍රික්කේ ගිනි තියන අය. මෙයාලා තමයි ගිහිල්ලා මේ මිනුවන්ගොඩ කඩගිනි තිබ්බේ. මේගොල්ලෝ තමයි කඩගිනි තිබ්බේ. ගිහිල්ලා මිනුවන්ගොඩ. අපේ KKP දාස මන්ත්‍රීතුමාගේ කඩේට ගිනි තිබ්බා. අපේ මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තුවේ KKP දාස මන්ත්‍රීතුමාගේ කඩේ
කෝටි නලින් බණ්ඩාර අමතුමා
කඩගිනි තිබුණා.
දැන් හරි ඔබතුමා උත්තරේ දුන්නානේ.
ඉතින් ඉස්සක් විතර කතා කරලා රිදෙනව ඇති. විනාඩි 20ක් විතර කතා කරලා.
සිසේ ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරා.
දැන් ගුරුවැගලට තමයි මුලින්ම කලබල ඇතුනේ. කුලියාපිටියේ සංසුම්භාවයේ රැගගන්න බැරුණා තමුන්නාසලට. මිනුවන්ගොඩට පැමිණියේ කුරුණෑගල ඉඳන් ආපු මෝටර් බයිසිකල්. මිනුවන්ගොඩ ප්‍රදේශයේ එකම දැන් ඔබතුමා වෙලා කතා කරගන්න. හා ඔබතුමා කියන්නේ මිනුවන්ගොඩ ජනතාව කඩගෙන තිබ්බයි කියලාද? ඔබතුමා කියන්නේ මිනුවන්ගොඩ ජනතාව කඩගෙන තිබ්බයි කියලාද? ඔබතුමා මිනුවන්ගොඩනේ කියන්න. මිනුවන්ගොඩ දියුල පිටිය ජනතාව කරගෙන තිබයි කියලා ඔබතුමා කියන්නේ. වැරදි කතා කියන්න එපා. මිනිස්සුගේ ඡන්දය ලබාගෙන වැරදි කතා කියන්න එපා.
එඩ්වඩ් ගුණසේකර
මේ මන්ත්‍රීතුමා සභාව මේ නොමග යවනවා. ගරු මුලසිර මන්ත්‍රීතුමියනි, මිනුවන්ගොඩ ගිනි තිබ්බේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පොහොට්ටුවේ මේ පාක්ෂිකව ඇවිල්ලා ගිනි තිබ්බේ. පිටින් ආවේ නැහැ. මිනුවන්ගොඩ ගිනි තිබ්බේ පොහොට්ටුවෙන්.
හරිම කැතයි. හරිම කැතයි.
හැබැයි
දකින්න ඇති තමුන්නාන්සේට මිනුවන්ගොඩ දියුලපිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සාධාරණ ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ උත්සාහ කරන්නේ ජනමාධ්‍යවලට මේ නිවැරදි වාර්තා පළ කරපු ජනමාධ්‍යවලට තඩි බාලා 83 කළු ජූලිය ඇති කළා. දිගන සිද්ධිය ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඍජු මැදිහත් වීම යටතේ නාමල් කුමාර්ගේ පොලිස් ප්‍රකාශනයෙන් තියෙනවා DIG නාලක සිල්ලාසා ඔහු අතර දුරකථන සංවාදයේදී දිගන වැනි මුස්ලිම් කලකෝලාල ඇති කරන්න කියලා උන් සාකච්ඡා කරනවා. අද ඒ කරුණ හෙළි කරපු නාමල් කුමාර් හිරගෙයි. හැබැයි චෝදනාවෙල්ල වෙච්ච නාලක සිල්ලා එළියේ ඉන්නවා. ඒ තමයි විත්තිකාරයා එළියට එනවා. පැමිණිලිකාරයා දැන් කූඩුවට යනවා. ඔන්න මේ රටේ ඇත්ත තත්ත්වය. ඒ නිසා 83 කළු ජූලිය, 80 සංවර්ධන සභාව කොල්ල කාපයක, 80 වැඩ වර්ජනයේ, 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් රටකින් තිබ්බ එක. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, මේ මහ පොළවේ නූලන විදිහට 60,000ක් මේ රටේ තරුණ තරුණියෝ මහ පාරවල ටයර් සෑවල පුළුසපු මිලිච්ච ඉතිහාසයේ තමයි එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ. ඒ නිසා උදංගනන් දෙන්නේ රටට මෙවැනි විනාශ හැමදෑමත්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සිදු කරලා තියෙන බව කතන්දර දෙයක් නැහැ. දැන් අද තේරින් කාර්ය සභාව පත් කළා තියෙනවා. එක එක කාර්ය සභාව පත් කරනවා. අපි දන්නවා මේ කාර්ය සභාව වලින් ඇත්ත මොකද්ද කියන එක හෙළිදරව් වෙනවද? නැවත නැවතත් මිලේනියම් සිටි වැනි මේ රටේ ආරක්ෂක සේවාවන්ගේ නිර්ධාරණ පිළිබඳව ඇති වෙන තත්ත්වය පිළිබඳව බරපතල ගැටලු රටක් විදියට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මූලස්නේහ ගරු සභාපතිතුමියනි, මේ තක්සේරු කරුවන්ගේ ප්‍රකාශයත් එක්කම සංශෝධන පනතත් එක්කම අවධානය යොමු කරන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි අපේ නැගෙනහිර පළාතේ රජයට අයිති ඉඩම් පිළිබඳව. අපට නැගෙනහිර පළාතේ ජීවත් වෙන අපේ සහෝදර නීතිඥවරු පිරිසක් කියනවා, නැගෙනහිර පළාතේ මේ වන විට රජයට අයිති සමහර ඉඩම් අන්තවාදී කල්ලි කණ්ඩායම් හොරෝප්පු ප්‍රකාශන ඔප්පු හදාගෙන සින්නක්කර ඉඩම් වශයෙන් ලියා ගනිමින් දැන් භුක්ති විඳිමි යනවා කියලා. ඒ නිසා මේ රටේ අද සැමටම සාධාරණ නීතියක් නැති තත්යකට අපේ රට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ නායකයින්ට, ජනාධිපතිට, අගමැතිට, ඇමති මණ්ඩලයට, ආණ්ඩුවට පාස්කු 21 වෙනිදා ප්‍රහාරයේ වගකීම ඍජුවම එල්ල වුණා. සහරාන් ඉන්න තැන, බෝම්බකරුවෝ ඉන්න ස්ථාන, ඔවුන්ගේ දුරකථන අංක, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ඔවුන් යනේන තැන්, මේ සියලු වාර්තා ජාත්‍යන්තර සහ දේශීය බුද්ධි සේවා වාර්තාගත කරලා තියෙද්දී මේ පාලකයෝ එහෙට මෙහෙට කරකවනවා. ඔවුන් සම්බන්ධ නැහැ, ඔවුන් සම්බන්ධ නැහැ කියලා එක එකනාට වගකීම් පවරනවා. එසත් නිවට පාලකයෝ රොත්තක් රට අභාග්‍ය කරා දවසින් දවස ගමන් කරන බව අපිට පේනවා. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්න තියෙන්නේ, ජනාධිපතිතුමා කියනවා දන්නේ නැහැ කියලා, අගමැතිතුමා කියනවා දන්නේ නැහැ කියලා, දන්නේ නැති උන් මොකටද දෙයියනේ තවත් ඉන්නේ? දන්නේ නැත්තම් මොකටද ඉන්නේ පාලනේ? යන්නේ නැතුව රටට වදනොදී. ඒ නිසා මෙතරම් බුද්ධි සේවා පහර දෙන ස්ථාන, පහර දෙන වෙලාවල්, පහර දෙන ආකාර ඔවුන්ගේ විස්තර දෙද්දී ඒ ප්‍රහාරයේ වළක්වන්න බැරුව දැන් අවසානයේ හැම දෙයකටම දැන් මේ විපක්ෂයේ අපිට චෝදනා කරමින් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පවුටු පාලකයින්ගේ වරද මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරම පවරන්න යනවා. සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉන්නෝ මේක වෙන ක්‍රියාදාමයේ පිළිබඳව හෘදයේ සාක්ෂියකින්ද විරුද්ධයි. පක්ෂ ඉන්නෝ නිසා ඉන්නෝ. මුලාසනිකර මන්ත්‍රීතුමීන් අපි දන්නවා හදවතට එකගෙන මේ රටේ වෙන දේවල්. අපි සියලු දෙනාත් එහෙමයි. හැබැයි ඒ පාලකයින්ට තියෙන වෛරය සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ආරෝපණය කිරීමේ උත්සාහයක දැන් නියලමින් යනවා. ඒ නිසා ඒ තමයි රටක් වශයෙන් අපි මුහුණ දෙන ඛේදනීය තත්ත්වය. අපි දන්නවා ඊයේ ජනාධිපතිතුමාව හම්බුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිය. හම්බෙලා කිව්වා 2016 අයවැය ලේකණෙන් තහනම් කරලා තියෙනවා. අයවැය ලේකණේ ඉස්සර ක්‍රියාත්මක වෙන පරිදි විශ්‍රාම වැටුප නවත්තලා තියෙනවායි කියලා. දැන් මෛත්‍රී පාඩ සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයේ මන්ත්‍රීවරු කට්ටිය ඒ කණ්ඩායම එදා ඒ 2016 අයවැය ලේකණේට අතිස්සුවා. එනිසා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි මෛත්‍රී පාඩ සිරිසේන ජනාධිපතිතුමාගේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ අපරාධින වක් කියන්න ඕනේ. එනිසා ඒක නිවර්ද කිරීමේ වක්කීම උන්ට තියෙනවා. ඒ නිසා ඒ වෑම් පිටපයින්න පුණුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ රට තුල දවසෙන් දවස මේ රටේ බහුතර ජනතාවට සිදුවෙන හැම කරුණක්ම සිද්ධ කරන්නේ සිංහල බෞද්ධ ජනතාව අන්තවාදී කියලා මඩ පහර එල්ල කිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මංගල සමරුවිල්ලත් කාර්යය. ඒක බරපතල ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට. මේ රටේ සිංහල මිනිස්සු බෞද්ධ මිනිස්සු විවිධ අවස්ථාවල තමුන්ගේ අයිතිවාසිකම් සියලු ජන කොටස් සමග සහයෝගයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඒ බොහෝ අවස්ථාවල උන්ගේ ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා. මේ අන්තවාදී පාලකයෝගේ උපක්‍රමයේ තමයි මේ ජාතීන් අතර ගැටීම් ඇති කර මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කොන් කර දැමීම තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුවේ බලාපොරොත්තුව. මෙරටේ ජනයාගෙන් ඉල්ලනවා මේ උගලට අහු වෙන්න එපයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.